දෛ ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි ගෞරවනීය මෑණිවරුනි ශ්‍රද්ධාවන්ත පින්වත්නි අපි තුන්වෙනි දිනයේදී හවස්වරියේ පැවැත්වෙන ධර්ම දේශනාව සඳහා සූදානම් වෙන්නේ ඒ සඳහා සියලු දෙමනා තැම්පත් වෙලා සාදුකාරයක් පවත්වන්න නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස යම්පි භික්කවේ භික්ඛු කල්යාණ මිත්තෝ හෝති කල්යාණ සහායෝ කල්යාණ සම්පවංකෝ අයම්පි ධම්මෝ නාත කරනෝති ශ්‍රද්ධාවන්ත පින්වත්නි අපි මෙම ධර්මදේශනා මාලාව සඳහා මාතෘකා වශයෙන් තබාගත්තේ අංගුත්තර නිකායේ දසක නිපාතයේ ප්‍රථම නාථකරණ සූත්‍රය. බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට විශේෂයෙන් ආමන්ත්‍රණය කළා දේශනා කරනවා මහණෙනි සනාතව ජීවත් වෙන්න පිහිටක් සහිතව ජීවත් වෙන්න සසරණව ජීවත් වෙන්න එවැගේම ආරක්ෂාවක් සහිතව ජීවත් වෙන්න. මොකද අනාථව අසරණව අනාරක්ෂිතව ජීවත් වෙන එක දුකක්. ඒක නිසා සනාථව ආරක්ෂාවක් සහිතව ජීවත් වීමේ වැදගත්කම බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයෙන් අපිට පෙන්වලා දෙනවා. එතකොට කොහොමද මේ සනාථව සසරණව ආරක්ෂා සහිතව ජීවත් වෙන්නේ කියන එක බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළත් දෙනවා. එතකොට එහෙම ජීවත් වෙන්න නම් කරුණු 10ක් ඉෂ්ට සිද්ධ කරගත යුතුයි කියන එක තමයි මේ සූත්‍රයේ අන්තර්ගතයෙන් කියවෙන්නේ. එතකොට අපි පළවෙනි දවසේදී සාකච්ඡා කරා පළවෙනි කාරණය සීලවා හෝති. විශේෂයෙන්ම අපි බොහොම අවංකව මේ රක්නා වූ සීලය ආරක්ෂා කරනවා. අපි සිල්පද මඩින්නේ නැතුව කඩන්නේ නැතුව බොහොම අවංකව ගෞරවත්වයෙන් යුක්තව සීලය ආරක්ෂා කරනවා. ඊළඟට ඉන්ද්‍රිය සංවරයෙන් සමන්නාගත වෙනවා. එතකොට අපිට තමන් බොහොම යහපත් මිනිසෙක් සත්පුරුෂයෙක් කියලා සතුටක් ඇති වෙනවා. අනවජ්‍ය සුඛයක් භුක්ති විඳින්න අපිට අවස්ථාව සැලසෙනවා. ඊළඟට අපේ ඉඳුරන්ට ඉබාගතේ යන්න නොදී යම් පමණක ශික්ෂණයකට ලක් කරගන්නවා. ඇහැට විවිධාකාර දේවල් පෙනුනත් ඒ ඔස්සේ දුවගෙන යන්නේ නැතුව කනට විවිධාකාර ශබ්ද ඇසුනත් ඒවෙන් හිත නරක් කරගන්නේ නැතුව පුළුවන් තරම් අපි මේ ඇස කන් ආසාදී ඉන්ද්‍රියන් දමණය කරගන්නවා. මෙහෙම කරගත්ත දමනයක් හරහා මේ ඉන්ද්‍රිය සංවරය හරහා එක්තරා මට්ටමක කෙලෙස් සංසිඳීමක් සිද්ධ වෙනවා. බුදුරජාණන් වහන්සේ ආධ්‍යාත්මික අභ්‍යාසයක සුඛයක් වශයෙන් මේ සැපය නම් කළාත් තියෙනවා. එතකොට මේ කෙලෙස් සංසිඳීම හරහා අර කලින් තරම් ඉන්ද්‍රයන්ගෙන් වෙන්න තියෙන හානිය වැළකිලා ඉඳුරන් හරහා අරමුණු පැමිණීම නිසා වෙන්න තිබිච්ච හානිය වැළකිලා ඉඳුරන් යම් පමණකට සංවර වීම නිසා කෙලසුන්ගෙන් මද බවක් නිසා පැමිණිච්ච නිරාමිස ප්‍රීතියක් භුක්ති විඳින්න අපිට අවස්ථාව සැලසෙනවා. එතකොට මේ විදිහට සීලයෙන් අපිට ආරක්ෂාවක් සැලසෙනවා. ඊළඟට අපි ඊයේ දෙවෙනි කාරණේ වශයෙන් බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙනවා ඉතාම යහපත් බුදුරජාණන් වහන්සේ විසින් නික්ලේශී සිතකින් දේශනා කරපු ඒ ශ්‍රී සද්ධර්මය බොහෝ සෙයින් අසා දරාගෙන සිටිනවා. ඒ ධර්මය බොහෝ සෙය අසාගෙන සිටිනවා. ඒවත් රැස් කරගෙන සිටිනවා. ඒව ගැන නැවත නැවත හිතින් මෙනෙහි කරනවා. හිතින් මෙනෙහි කළා තමන් තුළ යම් සැකසංකා තිබුණා නම් ඒව දුරු කරගෙන අපි තුළ අපේ දැකුම නිවැරදි දර්ශනය ඇති කර ගන්නවා. එතකොට මේ විදිහට මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු නිවැරදි ධර්මයක් බොහෝ සෙයින් අහලා ඒ ධම හිතේ දරාගෙන මනවින් චින්තාමේ වශයෙන් හිතලා බලලා විමසුමට ලක් කළා තියෙනවනම් අන්න ඒකත් ධර්මයේ නොදන්නා කමට වඩා මේ ධර්මයේ දැනගන්නා ස්වභාවය, දන්නා ස්වභාවය, බහුශ්‍රිත ස්වභාවය අපිට ලොකු පිහිටක් ලබා දෙන බව, ආරක්ෂාවක් සලසලා දෙන බව අපි ඊයේ සාකච්ඡා කළා. අද පින්වත්නි මම මාතෘකා වශයෙන් තබා ගත්තේ තුන්වෙනි ධර්ම කාරණය. තුන්වෙනි ආරක්ෂක ආරක්ෂාව සලසලා දෙන ධර්මය. බුදුරජාණන් වහන්සේ විස්තර කරන්නේ යම්පි භික්ඛවේ භික්ඛු කල්යාණ මිත්‍රෝ හෝති. කල්යාණ සහායෝ කල්යාණ සම්පවංකෝ. අයම්පි ධම්මෝ නාත කරනෝ. දැන් මේ වාක්‍ය කියනකොටම මේ පිටුඳුන්ද පැහැදිලි වෙනවා මෙතන කියවන්නේ කල්යාණ මිත්‍රයින් සම්බන්ධයෙන්. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙන්නේ යම්සි කෙනෙකුට කල්යාණ මිත්‍රයෝ ඉන්නවා නම් කල්යාණ සහායෝ බොහොම හොඳ යහළුවන් ඉන්නවා නම් නිවැරදි යහළුවන් ඉන්නවා නම් කල්යාණ සම්පවංකෝ තමන් වෙතට නැඹුරු වුණ එහෙම නැත්නම් තමන්ට උදව්පකාර කරන කල්යාණ මිත්‍රයෝ ඉන්නවා නම් අන්න ඒ කල්යාණ මිත්‍රත්වය අපිට ලොකු පිහිටක් සරණක් ආරක්ෂාවක් කියන එක තමයි මේ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙන්නේ. එතකොට පින්වත්නි මේ කල්යාණ මිත්‍රත්වය කතරම් දුරට මේ ආධ්‍යාත්මික ජීවිතයේ ඉදිරි ගමනට වැදගත් වෙනවාද කියන එක බොහෝ සූත්‍ර දේශනාවලදී බුදුරජාණන් වහන්සේ මතක කරලා පෙන්වලා දීලා තියෙනවා. අංගුත්තර නිකායේ ඒකක නිපාතේ බුදුරජාණන් වහන්සේ මේ ඉදිරි ගමනට කෙලෙසුන්ගෙන් තොර කර ගැනීමට, තොර වීමට, එහෙම නැත්නම් කුසල ධර්මයන් වඩා දියුණු කර ගැනීමට යන මේ ආධ්‍යාත්මික ගමනට කල්යාණ මිත්‍රත්වයේ තියෙන අත්‍යවශ්‍ය බව පැහැදිලි කරනවා. නාහම් භික්ඛවේ අඤ්ඤං ඒක ධම්මම්පි සමනුපස්සාමි යේන අනුප්පන්නාවා කුසලා ධම්මා උපජ්ජಂತಿ උප්පන්නාවා අකුසලා ධම්මා පරිහායಂತಿ යතේදම් භික්ඛවේ කල්යාණ මිත්තතා. මහණෙනි මේ යම්කිසි මෙතෙක් ඉපදුනේ නැති යම්කිසි කුසල් දහමක් තියෙනවා නම් ඒ කුසල් දහම් උපදවා ගන්න. ඒ වගේම දැනට පවතින යම්කිසි අකුසල් දහමක් තියෙනවා නම් ඒ අකුසල ධර්මයන් ප්‍රහාණය කර ගන්න, නැති කර ගන්න. මේ කල්යාණ මිත්‍රත්වයේ තරම් වෙන කිසිම දෙයක් නැහැ කියන එකයි මේ ප්‍රකාශයේ තේරුම. එතකොට පින්වත්නි අපිට තේරෙනවා මේක මේ ටිකක් හිතලා බලන්න වටින බරපතල කාරණයක්. මේ කල්යාණ මිත්‍රත්වය, කල්යාණ සහාය කියන එක මේ ඉදිරි ගමනට අත්‍යවශ්‍ය සාධකයක්. නැත්තම් බුදුරජාණන් වහන්සේ මේ තරම් මේ කරුණ අවධාරණය කරන්නේ නැහැ. මොකද මේ නූපන් කුසල් උපදව ගන්නත්, දැනට ඉපදලා තියෙන අකුසල් ටික දුරු කර ගන්නත් කල්යාණ මිත්‍රත්වයේ තරම් හේතු වෙන වෙනත් කාරණයක් නැති බව බුදුරජාණන් වහන්සේ බොහොම ඍජුවම මේ ප්‍රකාශයෙන් කරනවා. ඊළඟට තවත් තැනක සඳහන් වෙනවා මේ කල්යාණ මිත්‍රයා විවිධ මට්ටමින් අපිට සහාය වෙනවා. දැන් එක තැනක සඳහන් වෙනවා දැන් අපිව තෙරුවන් සරණ යවනවා මේ කල්යාණ මිත්‍රයා. දැන් අපේ දෙමව්පියෝ යතින් අපි බෞද්ධ පරිසරයක හැදිච්ච වැඩිච්ච නිසා අපිට මේ තෙරුවන්ව හඳුන්වලා දෙනවා. බුදුන් දහම් සඟුන් සරණ යවනවා. එහෙම නැත්නම් අපි වෙනත් පරිසරයකින් වෙනත් ඇදහිල්ලකින් මේ ධර්මයට පැමුණුණා නම් යම්සි කල්යාණ මිත්‍රයෙක් අපිටව තෙරුවන් සරණ නම් වෙනවා. තෙරුවන් සරණේ තියෙන වටිනාකම පෙන්ලා දෙනවා. බුදුන් සරණ යවනවා, දහම් සරණ යවනවා, සඟුන් සරණ යවනවා. එතකොට මේ බුදුරජාණන් වහන්සේ කියනවා යම්සි කල්යාණ මිත්‍රයෙක් මේ විදිහට අපිව තෙරුවන් සරණ යවුවා නම් ඒ මිතුරාට ලේසියෙන් මේ කරපු උපකාරයට ප්‍රතිඋපකාර කරන්න බැරි බව බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා. ඒ කියන්නේ ඇතැම් වෙලාවට අපි මේ තෙරුවන් සරණ ගිය තෙරුවන් සරණ යවන්න මුල් වෙච්ච කල්යාණ මිත්‍රයාට අපි බොහෝ උපකාර කරනවා. අපි තුමු උමනා කරන දේවල් සපයලා දෙනවා, අප උපස්ථාන කරනවා. නමුත් බුදුරජාණන් වහන්සේ කියනවා මේ කොයි දේ කළත් මේ තෙරුවන් සරණ යැවීමේ කුසලය, එහෙම නැත්නම් මේ තෙරුවන් සරණට යොමු කිරීමේ ඒ බරපතල කාර්යය නැවත ගෙවා නිම කරන්න බැරි තරම් ප්‍රබල කාර්යයක් කියලා. ඊළඟට තවත් කල්යාණ මිත්‍රයෙකෝ එම කල්යාණ මිත්‍රයාම හෝ අපිව මේ චතුරාර්ය සත්‍යයට යොමු කරනවා. චතුරාර්ය සත්‍ය ධර්මයන් මොනවද කියලා ප්‍රායෝගිකව පෙන්වලා දෙනවා. එබඳු කල්යාණ මිත්‍රයාටත් මේ අන්දමින්ම පහසුවෙන් මේ කරපු කාර්යයට ප්‍රතිඋපකාර කරන්නවත්, අප උපස්ථාන කිරීම ආදීන් එක ඒ ලැබිච්ච උපකාරය ගෙවා දමන්නවත් හැකියාවක් නැති බව භාග්‍යතුන් වහන්සේ පෙන්වලා දෙනවා. ඒ වගේම යම් ශීනාශ්‍රව මහරහතන් වහන්සේ කෙනෙක් ඉන්නවා නම් අන්න උන්වහන්සේත් සමහර ලාවට අපිට ළඟට ඇවිල්ලා මුකුත් නොකිව්වත් ඒ උන්වහන්සේ ගත කරන ශීනාශ්‍රව ස්වභාවයම අපිට කල්යාණ මිත්‍රත්වයක් බවට පත් වෙනවා. ඉතින් ඒ නිසා උන්වහන්සේටත් කිසිසේත්ම කොයිතරම් දේවල් අපි කළා දුන්නත්, කොයිතරම් අප උපස්ථාන කළත්, කොයිතරම් අඩු වැඩිය ලැබලා දුන්නත් අපිට ඒ උන්වහන්සේටත් ඒ උන්වහන්සේ සතු ගුණය නිසා කවදාවත් ගෙවා නිම කරන්න බැරි තරම් ගුණයක් එතන තියෙන බව භාගතුන් වහන්සේ සඳහන් කරනවා. මේ නිසා පින්වත්නි අපිව මේ තෙරුවන් සරණ කවුරු හරි යවුවා නම් චතුරාර්ය සත්‍ය නිවැරදිව අපිට පහදලා දුන්නා නම් ඒ වගේම ආශ්‍රවයන් ෂෙය කිරීම හරහා සැබෑ දහමක් ස්පර්ශ කරපු යම් උතුමන් වහන්සේලා ඉන්නවා නම් උන්වහන්සේලා අපිට අතිශයින් මහෝපකාරී වෙලා තියෙන බව අපි තේරුම් ගත යුතු වෙනවා. ඒ වගේමයි මේ කල්යාණ මිත්‍රයෙක් සතු ගුණධර්ම මොනවද කියන කාරණය බොහෝ සූත්‍රවල බුදුරජාන් වහන්සේ පැහැදිලි කරනවා. මම එක් සූත්‍රයක් තෝරගත්තා අපිව මේ ආධ්‍යාත්මික ගමනට යොමු කරන කල්යාණ මිත්‍රයෙක් සතු ගුණධර්ම මොනවද කියලා මදක් සාකච්ඡා කරන්න. බික්ඛු මිත්ත සූත්‍රය කියලා සූත්‍රයක් හම්බ වෙනවා අංගුත්තර නිකායේ සත්තක නිපාතේ. ඒකේ හරි ලස්සන ගාථාවක් එනවා. පියෝච ගරු භාවනීයෝ වත්තාච වචනක්ඛමෝ ගම්භීරංච කතං කත්තා නොචට්ඨානේ නියෝජයේති. දැන් මේ කල්යාණ මිත්‍රයා මොන වගේ කෙනෙක්ද කියන එක තමයි අපිට මේ ගාථාවෙන් භාගතුන් වහන්සේ පෙන්වලා දෙන්නේ. මොකද පින්වත්නි අපිට ලේසියෙන් බෑ කල්යාණ මිත්‍රයෙකු හඳුනගන්න. ඉතින් අපි තේරුම් ගත යුතුයි මේ අපි මේ කතා කරන භාගතුන් වහන්සේ පෙන්වලා දෙන මේ ආරක්ෂාවක් ලැබලා දෙන කල්යාණ මිත්‍රයා කවුද කියන එක අපි තේරුම් ගත යුතුයි. ඒ බඳු කල්යාණ මිත්‍රයෙක් සතු ගුණධර්ම තමයි මේ ගාථාවෙන් සඳහන් වෙන්නේ. පළවෙනි එක පියෝච. මේ කියන කල්යාණ මිත්‍රයා බොහෝ දෙනෙකුට ප්‍රියයි. බොහෝ දෙනෙකුට ප්‍රියමනාපයි. ගරු, ගරු කියන්නේ දැනටමත් එතුමා ගුරු තැන්හිලා කටයුතු කරනවා. ඒ කියන්නේ බොහෝ හෝ යම් පමණක හෝ අනුගාමකීන් පිරිසකට, ගෝල පිරිසකට එතුමා ගුරුතුමෙක් වශයෙන්, ආචාර්යවරයෙක් වශයෙන් කටයුතු කරනවා. භාවනීයෝ, එතුමා සතු යම් යම් ගුණධර්ම නිසා, එතුමා සතු යම් ප්‍රඥාවක් නිසා දැනටමත් සම්භාවනාවට පාත්‍ර වෙලා තියෙනවා. ඒ කියන්නේ බොහෝ දෙනෙක් මෙතුමාව පුදනවා, ගරු කරනවා. දැනටමත් සම්භාවනාවට පාත්‍ර වෙලා තියෙනවා. සම්භාවනීයෝ. වත්තාච, වක්තෘ වෙනවා. ඒ කියන්නේ යහපත් අවවාද අපිට දෙනවා. ඉතින් මේ යහපත් අවවාද ඇතැම් වෙලාවට අපි සතුටු වෙන අවවාද නෙමෙයි. ඉතින් අපිට හැමතිස්සෙම අපි සතුටු වෙන අවවාදම නම් දෙන්නේ අපි කරන දේ අනුමත කරන කෙනෙක් නම් අපි හිතලා බලන්න වටිනවා සැබෑ කල්යාණ මිත්‍රයෙක්ද කියලා. මොකද පින්වත්නි අපි මේ යන ගමනේදී බොහෝ අවස්ථාවන් තියෙනවා අපිට වරදින. ඉතින් මේ අපිට වරදින අවස්ථාවන් වලදී අපි යන මාර්ගය හරි කියලා පෙන්නනවා නම් යම්සි කෙනෙක් ඒක කල්යාණ මිත්‍රත්වයක් වෙන්නේ නැහැ. හොඳින් වේවා නරකින් වේවා අපිට කියලා අපිව හදාගන්න කෙනෙක් උත්සාහවත් වෙනවා නම් අන්න ඒ තැනැත්තාම කල්යාණ මිත්‍රයෙක් වෙනවා. ඒ නිසා පින්වත්නි ඇතැම් වෙලාවට මේ කල්යාණ මිත්‍රයාගෙන් අසන්න ලැබෙන දේ බොහොම කර්ණ කටුක වෙන්න පුළුවන්. හැබැයි අපි හිත රිදව ගත්තොත් අපිටමයි පාඩුවක් සිද්ධ වෙන්නේ. එතුමා බොහොම දක්ෂව හික්මවනවා. ඒ නිසා වක්තෘන් වහන්සේ කෙනෙක් වෙනවා. බොහොම ගැඹුරු අවවාද දෙනවා. නියමිත අවවාද දෙනවා. ඒ නිසා වක්තෘ වෙනවා. වත්තා. වචනක්ඛමෝ. දැන් අපි කිහිල්ලා උන්වහන්සේට කියන්නෙම ඉතින් අපේ තියෙන ප්‍රශ්න. ඉතින් තේරුමක් නැති දේවල් අහක යන සම්ප්‍රප්පලාප බොහෝ සෙයින් ඉතින් අපි උන්වහන්සේට ගිහිලා කියනවා. ඉතින් උන්වහන්සේත් මේ දහසකුත් එකක් රාජකාරි මැද්දේ අපේ මේ දුක් ගැනවිලි තේරුමක් නැති කතා බොහෝම ඉවසීමෙන් අහගෙන ඉන්නවා. අපි ඉතින් සමහර ලාවට සැරපරුෂ වෙවි. නමුත් අපි ඉතින් ගිහිල්ලා කියන්නෙම අපේ තියෙන දුර්වලකම්, අපිට තියෙන ගැටලු, අපිට තියෙන ප්‍රශ්න, අපේ තියෙන දුක් ගැනවිලි තමයි උන්වහන්සේට එතුමාට අපි ගිහිල්ලා කියන්නේ. ඉතින් මේ කල්යාණ මිත්‍රයන් වහන්සේ වචනක්මයි කියන්නේ අර කොයි තරම් නපුරු විදිහට කතා ඇහුණත් ඒ සියල්ල ඉවසනවා. ගම්භීරංච කතං කත්තා. එතුමා යම්සි දෙයක් කියනවා නම් එහි යම් ගැඹුරක් තියෙනවා. නිෂ්ඵල දේ කතා කරන්නේ නැහැ. ආවට ගියාට කාලයේ කාදමන දේවල් කතා කරන්නේ නැහැ. ගැඹුරු දෙයක්ම කතා කරනවා. නොචත්තානේ නියෝජයේති. ඒ වගේම අපිව අයහපත් මාර්ගයකට යොමු කරන්නෙත් නැහැ. කල්‍යාණ මිත්‍රයෙක් ඇසුරු කරනකොට එතුමා අපිව වැරදි දෙයට යොමු කරනවා නම් තමන්ගේ ප්‍රයෝජනය තකා අපිව ආශ්‍රය කරනවා නම් අන්න එතන පින්වත්නි නිවැරදි කල්‍යාණ මිත්‍රත්වයක් නෙමෙයි තියෙන්නේ. නිවැරදි කල්‍යාණ මිත්‍රයා අපි අකමැති වුණත් යහපතෙහිමයි යොදවන්න උත්සාහවත් වෙන්නේ. සමහර ලාට අපි සූදානම් නැහැ. අපි කැමති ඉබාගාතේ යන්න. අපි කැමති යම් යම් ඇස්කණ්ණාදී ඇස ඉඳුරන් පිනවන්න. නමුත් කල්‍යාණ මිත්‍රයා අපිව අස්ථානයේ යොදවන්නේ නැතුව, වැරදි මාර්ගයේ යොදවන්නේ නැතුව, නිවැරදි මාර්ගයේම යොදවනවා. මේ අන්දමින් පින්වත්නි බුදුරජාණන් වහන්සේ අපිට පැහැදිලි කළා දෙනවා මේ සැබෑ කල්‍යාණ මිත්‍රයෙක් සතු ගුණධර්ම හතක්. එතුමා බොහොම ප්‍රියමනාපයි. දැනටමත් ගුරු තැන්හිලා කටයුතු කරනවා. දැනටමත් සම්භාවනාවට පාත්‍ර වෙලා තියෙනවා. ඒ වගේම යහපත් අවවාද දෙනවා. අපි කියන විවිධාකාර කර්ණ කටුක දේවල් බොහොම ඉවසීමෙන් අහගෙන ඉන්නවා. ඒ වගේම උන්වහන්සේ එතුමා කරන කතා සෑහෙන ගැඹුරුයි. හිතලා බලන්න ගැඹුරක් තියෙනවා. ඒ වගේම කොයිම අවස්ථාවකවත් අපිව අයහපතෙහි යොදවන්නෙත් නැහැ. ඉතින් මෙබඳු ගුණධර්ම යම්සි කෙනෙක් යම්සි උත්තමෙක් ගාව තියෙනවා නම් බුදුරජාන් වහන්සේ කියනවා ඒ උත්තමයා මේ අපේ තියෙන අඩුපාඩු නිසා අපිව එලවල දැම්මත් ඒ මේ අයින් වෙන්නේ නැතුව හැරදමන්නේ නැතුව එලවල දැම්මත් ඇවිල්ලා ළඟ ඉන්න කියලා කියනවා. හිතලා බලන්න පින්වත්නි මේ විදිහට බුදුරජාන් වහන්සේ අපි ගැන හිතලා මේ අවවාද කරන්නේ. කල්‍යාණ මිත්‍රයාගේ ගුණධර්ම ටික පෙන්ලා දීලා අපිට කියනවා මේ බඳු කල්‍යාණ මිත්‍රයෙක් ඇසුරු කරන්න බැරි වෙලාවත් අපේ අඩුපාඩුවක් නිසා එතුමා අපිව එලවල දැම්මත්, නෙරපුවත් ඒත් යන්න එපා, අතහැරලා දාන්න එපා කියලා කියනවා. ඊළඟට පින්වත්නි මේ කල්‍යාණ මිත්‍ර ආශ්‍රයෙන් අපිට ලැබෙන ප්‍රයෝජනය මොකද්ද කියලා පෙන්නුම් කරපු සූත්‍ර රාශියක් තියෙනවා. අංගුත්තර නිකායේ නවක නිපාතේ එනවා සම්බෝධිපක්ඛිය සූත්‍රය කියලා සූත්‍රයක්. දැන් මේකත් මේ කාරණාව බුදුරජාණන් වහන්සේම මතු කරනවා භික්ෂුන් වහන්සේලා සමග සාකච්ඡා ස්වරූපයෙන්. උන්වහන්සේ අහනවා මේ භික්ෂුන් වහන්සේලාගෙන් මහණෙනි මේ අන්‍ය තීර්ථක කොටස් ඉන්නවා. ඒ කියන්නේ දහම සැබෑ දහමක් තේරුම් නොගත්ත විවිධාකාර මතවාද දරන මිත්‍යා දෘෂ්ටික පිරිස ඉන්නවා. ඉතින් මේ මිත්‍යා දෘෂ්ටික කවුරු හරි අන්‍ය තීර්ථකෙක් ඇවිල්ලා ඔබලගෙන් ඇහුවොත් මේ නිවන් මගට හේතු වෙන ධර්ම දිනු වෙන්නේ කොහොමද? නිවන් මගට හේතු වෙන ධර්ම දිනු කරගන්න හේතු වෙන මුල් වෙන කාරණේ මොකද්ද කියලා ඇහුවොත් ඔබලා දෙන පිළිතුර මොකද්ද? ඉතින් භික්ෂුන් වහන්සේලා කියනවා අනේ භාගතුන් වහන්ස අපි ඉතින් ඔබ වහන්සේ කියන දේත් අහලා තමයි දරාගන්නේ. මේ අහපු ප්‍රශ්නයේ අර්ථය ඔබ වහන්සේටම වැටහෙවා. අප කෙරෙහි අනුකම්පාවෙන් ඒ නිසා භාග්‍යතුන් වහන්සේ මේ කාරණාව අපිට පැහැදිලි කරලා දෙන්න. පැහැදිලි කරලා දුන්නට පස්සේ අපි දරා ගන්නම් කියලා අන්න භාග්‍යතුන් වහන්සේටම ආරාධනා කරනවා මේ භාග්‍යතුන් වහන්සේ අහපු ප්‍රශ්නයට උත්තරේ දෙන්න කියලා. එහෙනම් ඉතින් මහණෙනි අහගන්න, හොඳින් හිතේ දරා ගන්න කියලා ඔන්න භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. පළවෙනි කාරණේ කියන්නේ පින්වත්නි කල්යාණ මිත්‍රත්වය. එතකොට මේ නිවන් මගට හේතු වෙන ಗುಣධර්ම දියුණු කරන්න මුල් වෙන පළවෙනි කාරණේ වශයෙන් භාග්‍යතුන් වහන්සේ පෙන්වලා දෙන්නේ කල්යාණ මිත්‍රත්වය. මේ නිවන් මගට හේතු වෙන ಗುಣධර්ම සාමාන්‍යයෙන් ධර්මයේ හඳුන්වනවා බෝධිපක්ඛිය ධර්ම කියලා. එහෙම නැත්නම් සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වශයෙන් මේව හඳුන්වනවා. ඒ කියන්නේ අපේ හිතවල තියෙන කෙලෙස් අයින් වෙලා මේ කියන ಗುಣධර්ම දියුණු වෙන තාක් අපිට සැබෑ නිවනක් අත්දකින්න බෑ. ඒ නිසා අපිට කළ යුතු යමක් මෙතන මේ ධර්ම මාර්ගයේ තියෙනවා. ආධ්‍යාත්මික ගමන කළ යුතු යමක් සහිතයි. ඉබේ නිකන් හිටියට මේක සිද්ධ වෙන්නේ නැහැ. දැන් අපි සාමාන්‍යයෙන් ගිහි ජීවිතයේ වුණත් අපි යම්සි තැනකට එන්න නම් අපිට සෑහෙන්න වැඩ කොටසක් කරන්න වෙනවා. අපි යම් අපේ ඉදිරි ප්‍රයත්නයක් තියෙනවා නම් අපිට යම්සි ආයුතු ඉලක්කයක් තියෙනවා නම් ගිහි ජීවිතේ පවා සාමාන්‍ය ලෞකික අභිමතාර්ථයක් ඉෂ්ට කර ගැනීම පවා පහසුවෙන් කරගන්න හම්බෙන්නේ නැහැ. එතෙන්දී පවා සෑහෙන උත්සාහයකින් වෙර වීරිය දරලා තමයි මේ අභිමතාර්ථය ඉෂ්ට කරගන්න හම්බ වෙන්නේ. ඒ වගේමයි පින්වත් මේ නිවන් මාගත්. මේකත් ලෙහෙසි පහසු ගමනක් නෙමෙයි, සෑහෙන ප්‍රයත්නයක් දරලා ආයුතු ගමනක් වෙනවා. ඒ වගේමයි හිතේ තියෙන තාක් අකුසල් දුරු වෙනකන් මේ වැඩේ කරන්නත් සිද්ධ වෙනවා. ඒ වගේමයි හිතේ දියුණු කරගත යුතු නිවැරදි ගුණධර්ම සැබෑවටම දියුණු කරගන්නත් වෙනවා. ඒ නිවැරදි ගුණධර්ම තමයි බුදුරජාණන් වහන්සේ කැටි කරලා පිඬු කරලා බෝධිපක්ඛිය ධර්ම වශයෙන් පෙන්ලා දීලා තියෙන්නේ. ඉතින් මේ පිටුන් අහලා ඇති සතර සතිපට්ඨාණයන්, සතර සම්‍යප්ප්‍රධාන වීරයන්, සතර ඉද්ධීපාද ධර්මයන්, ඊළඟට පංච ඉන්ද්‍රිය, පංච බල, සප්ත බොජ්ජංග, ආරෂ්ඨාංග මාර්ගයේ වශයෙන් ඉතින් අපිට සංඛ්‍යාලේඛන වශයෙන් ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් මේ කෙසේ වෙතත් මේ නිවැරදි හිතේ දියුණු කරගත යුතු සැබෑ ගුණධර්ම දියුණු කරගන්න නම් පළවෙනි කාරණේ වශයෙන් බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මේ කල්යාණ මිත්‍රත්වය. ඇත්තටම බුදුරජාණන් වහන්සේ තමයි ප්‍රධානම කල්යාණ මිත්‍රයා. උත්තම කල්යාණ මිත්‍රයා බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ නිසයි මේ ධර්මය අපිට ලැබුණේ. උන්වහන්සේ නිසයි මෙන්න මේ බඳු ගුණධර්ම අපේ හිතේ දියුණු කරගත යුතුයි කියන එක අපිට තේරුණේ, වැටහුණේ. බුදුරජාන් වහන්සේ නැති වුණත් පිරිනුවන් පෑවත් වර්තමානයේ පවා අපිට මෙබඳු ගුණධර්ම අපේ හිතේ නංවාගත යුතුයි, වඩාගත යුතුයි කියලා තේරුම් ගන්න නම් කල්යාණ මිත්‍ර ආශ්‍රයක්ම ලැබෙන්න ඕනේ. ඊළඟට බුදුරජාන් වහන්සේ පෙන්වලා දෙනවා මේ කල්යාණ මිත්‍ර ආශ්‍රය නිසා ඒ කල්යාණ මිත්‍රය ඇසුරු කරන තැනැත්තා සිල්වත් වෙන්න පටන් ගන්නවා. ඊයේ අපි පෙරේද අපි කතා කළා මේ සිල්වත් වීමේ වැදගත්කම. සිල්පද රකිමින් අවංකව ඊළඟට ඉන්ද්‍රිය සංවරයක යෙදෙමින් අපි සිල්වත් වෙනවා. මේ සිල්වත් වීමත් භාගතුන් වහන්සේ කියන මේ කල්යාණ මිත්‍රයා ඇසුරු කරන කෙනාටම හම්බෙන ප්‍රතිලාභයක්. ලොකු ආනිසංසයක්. ඊළඟට දැන් මේ තැනත්තා මේ කල්යාණ මිත්‍රයා ඇසුරු කිරීම නිසා සිල්වත් වීමෙන් නතර වෙන්නේ නැහැ. අර උතුම් කල්යාණ මිත්‍රයා සතු විවිධාකාර ගුණධම් නිසා ඒ කල්යාණ මිත්‍රයා මේ ඇසුරු කරන කෙනත් එක්ක බොහොම වටිනා දේවල් කතා බහ කරනවා. අනවශ්‍ය දේවල් කතා නොකර යහපත් දෙයක්ම කතා කරනවා. කතා කරන්නේ මොනවද කියලත් බුදුරජාන් වහන්සේ සඳහන් කරනවා. එකක් තමයි මේ අල්පේච්ඡතාවය ගැන. ඒ කියන්නේ පුළුවන් තරම් දේවල් ගොඩ ගහගන්නේ නැතුව ටිකක් අත්‍යවශ්‍ය දේ විතරක් තමා තුළ පවත්වා ගැනීම. අල්පේච්ඡතාවය. උමනා දේ විතරයි තමන් ගාව තියෙන්නේ. ඊළඟට සන්තුෂ්ඨිතාව කියලා කියන්නේ ලද දෙයින් සතුටු වෙනවා. උමනාවට වඩා ලොකු ප්‍රාර්ථනා නැහැ. ළඟා වෙන්න බැරි තරම් ඉතා ඉහළ ආසාවක් නැහැ. ඒ වෙනුවට දැනට තියෙන දෙයින් සතුටු වෙනවා. ඊළඟට මේ කල්යාණ මිත්‍රයා අපිට කියලා දෙනවා මේ පුළුවන් තරම් සෙනග ඇසුරේ, පිරිස ඇසුරේ, යහළුවන් ඇසුරේ ඉන්නවට වඩා තමන් වෙනුවෙන් යම්සි විවේක කාලයක් වෙන් කරගන්නා ආකාරය අපිට පෙන්වලා දෙනවා. එතකොට මේ විවේක සුවය හුදෙකලාව ගැන මේ කල්යාණ මිත්‍රයා වර්ණනා කරනවා. ඊළඟට හුඟක් දෙනෙක් ඇසුරු නොකර කීප දෙනෙක් විතරක් ඇසුරු කරන්න, එහෙම නැත්නම් ඇසුරු කරන්න කෙනෙක් නැත්නම් තනියම ඉඳීමේ සුවය ගැනත් මේ කල්යාණ මිත්‍රයා කියලා දෙනවා. ඉතින් මේ විදිහට මේ මාර්ගය ඒ කල්යාණ මිත්‍රයා පැහැදිලි කරන අතරේ මේ ධර්ම මාර්ගය වඩන්න අපි උනන්දු කරනවා. ඒ සඳහා අපි යොමු කරනවා වීරය ආරම්භ කරන්න උපදෙස් දෙනවා. මේ ලැබපු අවස්ථාවේ තියෙන වටිනාකම අපිට පැහැදිලි කරලා දෙනවා. ඊළඟට තවදුරටත් ඉතින් මේ සීලයේ තියෙන වටිනාකම, සමාධියේ තියෙන වටිනාකම, ප්‍රඥාවේ තියෙන වටිනාකම, මේ ධම්ම මාර්ගයේ අවසානයේ එහෙම නැත්නම් විමුක්තිය, විමුක්ති සුවයේ තියෙන වටිනාකම මතු කරලා දෙනවා. මෙන්න මේ බඳු නිවැරදි දස කතාවක් සම්බන්ධයෙන් ධර්මයේ විවිධ තැන්වල බුදුරජාන් වහන්සේ පෙන්වලා දෙනවා. එතකොට අපි නිවැරදි කල්යාණ මිත්‍රයෙක් ඇසුරු කරනකොට බහුල වශයෙන් අපිත් එක්ක උන්වහන්සේ එතුමා කතා කරන්නේ මෙබඳු වූ කාරණා සම්බන්ධයෙන්. එතකොට අපිට මේ නිවන් මගට හේතු වෙන සඳහා උපකාර වෙන දේවල්මයි උන්වහන්සේ කතා කරලා තියෙන්නේ. ඉතින් මේවා ඇහෙනකොට අන්න අපිටත් හිතෙනවා මේ මාර්ගයේ යන්න අපිත් පටන් ගන්න ඕනේ. අපිත් වීරය වඩන්න ඕනේ. ඇයි මටත් බැරි? අදරත් මේ ධහම තියෙනවා. අන්න අපි තුලත් පින්වත්නි හැකි සංඥාවක් ඇති වෙනවා. අපිත් මේ පැත්තක දාලා තිබිච්ච ධර්මය සජීවී කරගන්න, අපි තුලම මේ ධර්මය වඩා ගන්න අපිත් උත්සාහවත් වෙනවා. අපි මේ දැන් නම් මේවා කරන්න බැහැයි කියලා මන්දගාමී වෙලා තිබිච්ච ස්වરૂපය අතහැරිලා දැනුත් මේවා කරන්න පුළුවන් කියන හැකි සංඥාව අපේ හිතේ ඇති කරගන්නවා. ඇති කරගෙන අන්න අපිත් වීරය ආරම්භ කරනවා. මේ ආරම්භ වූ වීරය හරහා ඊළඟට ප්‍රඥාව දියුණු වෙනවා. ඉතින් මේ අන්දමින් බුදුරජාන් වහන්සේ කියනවා මුලින් කල්යාණ මිත්‍රයෙක් ඇසුරට ලැබෙනවා. මේ කල්යාණ මිත්‍රය ආශ්‍රය නිසාම අපි සිල්වත් වෙනවා. කල්යාණ මිත්‍ර ආශ්‍රය නිසාම නිවැරදි දෙයක් අහන්න ලැබෙනවා. නිවැරදි සාකච්ඡාවක් කරන්න ලැබෙනවා. කල්යාණ මිත්‍ර ආශ්‍රය නිසාම අපි වීරය ආරම්භ කරනවා. මේ නිවන් මගට අපි බැස ගන්නවා. කල්යාණ මිත්‍ර ආශ්‍රය නිසාම නිවැරදි ප්‍රඥාවක්, විනිවිද දකින්න ප්‍රඥාවක්, එම නැත්තම් මේ සංස්කාර ධර්මයන්ගේ උදේ වය දකින්න ගැඹුරු ප්‍රඥාවක් අපි තුල මෝදු වෙන්න පටන් ගන්නවා, ලියලන්න පටන් ගන්නවා. මේ විදිහට මේ බෝධිපක්ඛිය සූත්‍රයේදී භාගතුන් වහන්සේ පෙන්නලා දෙනවා මේ සම්පූර්ණ ධර්ම මාර්ගය, ආධ්‍යාත්මික ගමන මේ කල්යාණ මිත්‍ර ආශ්‍රය නිසා කුළු ගැන්වෙන ආකාරය භාගතුන් වහන්සේ පැහැදිලි කරලා දෙනවා. ඊළඟට පින්වත්නි අපි මේ කියපු කාරණා තවදුරටත් මතු කළ දෙන තවත් සූත්‍ර ගණනාවක් තියෙනවා. ඉතින් සියල්ල මතක් කරන්න අවශ්‍ය නැහැ. දැන් ඔය අවිජ්ජා සූත්‍රයේ හැමත් භාගතුන් වහන්සේ පෙන්නලා දෙනවා මේ කල්යාණ මිත්‍ර ආශ්‍රයෙන් තමයි කෙනෙක් තුල හිරි ඔතප් ඇති වෙන්නේ. කෙනෙක් තුල සීලයක් හටගන්නේ, ඉන්ද්‍රිය සංවරයක් හටගන්නේ, සතිය සමාධිය ප්‍රඥාව දියුණු වෙන්නේ. ඉතින් මේ විදිහට සූත්‍ර ගණනාවකම මේ කල්යාණ මිත්‍රාගේ ඇති වැදගත්කම, කල්යාණ මිත්‍ර ආශ්‍රයේ තියෙන වැදගත්කම භාගතුන් වහන්සේ මතු කරලා දෙනවා. එතකොට පින්වත්නි මේ කල්යාණ මිත්‍ර ආශ්‍රය අපේ මේ භාවනා ජීවිතයත් එක්ක ගලපගත්තොත් අපි මේ භාවනාවට වාඩි වෙනකොට බොහොම යටහත් පහත්ව අපේ ජීවිතයේ මේ කල්යාණ මිත්‍රයාට පූජා කළා අපි පටන් ගන්නවා. අපි සාමාන්‍යයෙන් මේ පිටුතුන් අහලා ඇති පූර්ව කෘත්‍යයක් කියලා මේ භවනාවේදී අපි කරනවා. මේ පූර්ව කෘත්‍යයේදී තෙරුවන් වන්දනා කළා, තෙරුවන් විශේෂ ජීවිතේ පූජා කළා, කල්යාණ මිත්‍රයා වෙනුවෙනුත් කල්යාණ මිත්‍රයාටත් අපි ජීවිතේ පූජා කරනවා. හිතලා බලන්න කොයිතරම් නිහතමානීත්වයක් අපි තුල තිබිය යුතුද. එතකොට මේ විදිහට කල්යාණ මිත්‍රයාට ජීවිතේ පූජා කළා පටන් ගත්ත භවනාවක ඊළඟට අපි නිරත වෙනවා. කල්යාණ මිත්‍රයා කියපු දේ අපි විශ්වාස කරනවා. එහෙම නැතුව මේ ධම වඩන්න බෑ. මොකද අපි කියන දේ අවතක්සේරු කරනවා නම් ලැබිච්ච අවවාදය විශ්වාස කරන්නේ නැත්නම් ඒ ගැන සැක කරනවා නම් මේ මාර්ගේ වඩන්න බෑ. මොකද අපිට හැමතිස්සෙම තියෙන දෙගිඩියාවක්. මොකද හිතින් කියනවා මේක සරල වැඩි. මෙහෙම කළා හරියයිද? එහෙම නැත්නම් අර පොතේ තිබුණේ මේ විදිහට. ඉතින් දැන් මේ කියන දේත් එක්ක එක සැස දෙන්නේ නැහැ නේද? මේ විදිහට අපි ඉගෙන කියාගත්ත දේවල් සමග අපි අහපු දේවල් එක්ක අර ලැබිච්ච අවවාදය අපි අවතක්සේරු කරනවා. එතකොට පින්වත්නි අර කල්යාණ මිත්‍රාගෙන් ලැබිච්ච අවවාදය අපි පිළිපදින්නේ නැහැ. කල්යාණ මිත්‍රාගෙන් ලැබුණු එහෙම නැත්නම් ලැබෙන්න තිබිච්ච ලොකු යහපතක් අන්න අපිට මගහැරලා යනවා. ඊළඟට අපි හිතමු අපි කල්යාණ මිත්‍රය ආශ්‍රය ලැබලා ඒ ලැබිච්ච අවවාදත් පිළිපදලා දැන් අපි ධහම දියුණු කරනවා, භවනාවක් වඩනවා. ඉතින් මේ භවනාවක් දියුණු කරගෙන යනකොට ඉතින් කල්යාණ මිත්‍රයා කියනවා ඉතින් වරින් වර ඇවිල්ලා මේ ලබන අත්දැකීම් මට විස්තර කරලා දෙන්න, මටත් කියන්න කියලා කියනවා. එහෙම නැත්නම් ඒක අපිට යුතුයකමක් වශයෙන් කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඉතින් අපි මේ ලබන අත්දැකීම නොවලහා කිව්වේ නැත්නම් අපි ටිකක් හංගගෙන ටිකක් විතරක් කිව්වොත් අපිව තේරුම් ගන්න කල්යාණ මිත්‍රයාට හැකි වෙන්නේ නැහැ. මොකද භාගතුන් වහන්සේ වැඩ ඉන්න කාලයේදී නම් උන්වහන්සේ සතු අසමසම ශක්තියක් තිබුණා. උන්වහන්සේට පුළුවන් අපි කතා කරනකොට එහෙම නැත්නම් අපිව ඇසුරු කරනකොට අපි තුල තියෙන මේ ආශ්‍රව ධර්මයන් කොයි පමණකටද තියෙන්නේ මොන මොන දුර්වලතාද අපි තුල තියෙන්නේ කියලා නිවරදිවම තක්සේරු කරගෙන අපිට කමඨහනක් දෙන්න හැකියාව භාගතුන් වහන්සේට තිබුණා. නමුත් පින්වත්නි එහෙම හැකියාවක් සාරිපුත්ත මහරහතන් වහන්සේටවත් තිබිලා නැහැ. ඒ නිසා ඒ භාගතුන් වහන්සේ සතු හැකියාව අපිට වර්තමානයේ කල්යාණ මිත්‍රයෙක්ගෙන් බලාපොරොත්තු වෙන්න බෑ. ඒ නිසා අපිට තියෙන පිහිට තමයි අපි මේ ලබන අත්දැකීම ලොවලහා කියනවා. අපිට යම් කෙලෙස් පැමුණා නම්, රාගසිතුවිලි පැමුණා නම්, දේශසිතුවිලි පැමුණා නම් අපි ඒකත් කියනවා. මොකද අපි කල්යාණ මිත්‍රයව විශ්වාස කරනවා. එතුමා මේ අපි කියන දේ අහලා අපිව අයතහ විදියට යොදා ගන්න එකක් නැහැ කියලා අපි විශ්වාස කරනවා. මොකද කල්යාණ මිත්‍රයෙක් සතු ප්‍රධාන ගුණයක් අපි කතා කළා. එතුමා කොයි අවස්ථාවකවත් අපිව අස්ථානේ යොදවන්නේ නැහැ. නරක මාර්ගයක යොදවන්නේ නැහැ. ඉතින් මේ කාරණේ අපි තේරුම් අරගෙන අපි මේ ලබන අත්දැකීම එතුමාට අපි අකුරක් අකුරක් නැර අපි විශ්වාසයෙන් යුක්තව කියනවා. අපි එතුමු එහෙම කිව්වට පස්සේ එතුමා හැකි පමණින් ඉතින් අපිට අවවාදයක් දෙනවා. මාර්ගය පෙන්වලා දෙනවා. අපි එතුමු අපි මේ මාර්ගය අහගෙන නැවතත් ඉතින් භවනාවේ නිරත වෙනවා. නිරත වෙනකොට නැවතත් ඉතින් අපි යම් යම් අත්දැකීම් ලබනවා. අපි ගිහිල්ලා ඒ කල්යාණ මිත්‍රයාට නැවතත් ඒ අපි ලැබපු අත්දැකීම් විස්තර කරනවා. හැබැයි අපි හිතමු යම් අවස්ථාවක කල්යාණ මිත්‍රයා යම් අවවාදයක් දෙනවා. හැබැයි අපිට ඒ තරම්ම ඒ ගැන ප්‍රසාදයක් නැහැ. අපි හිතනවා ඒ අවස්ථාවේදී මං කියපු කාරණය මේ කල්යාණ මිත්‍රට තේරිලා නැහැ. එක්කෝ මම තරම් ගැඹුරක් මේ කල්යාණ මිත්‍රා ස්පර්ශ කළා නැහැ. මට තරම් ගැඹුරට මේ කල්යාණ මිත්‍රට තේරිලා නැහැ. මොකද මට ලැබිච්ච අවවාදය ඒ තරම් ගැලපෙන්නේ නැහැ කියලා දැන් ඇතැම් වෙලාවට අපි ලැබිච්ච අවවාදය ගැන ඒ හරහා මේ කල්යාණ මිත්‍රයා ගැන අපි අවතක්සේරු කරනවා. මොකද භාවනාවේදී ඇතැම් වෙලාවට යම් යම් අත්දැකීම් ලැබෙනකොට අපිට අපි ගැනම ලොකු ආඩම්බරයක් එහෙම නැත්නම් අපි ගැනම ලොකු තෙදක් ඇති වෙන්න පටන් ගන්නවා. ඒ බඳු අවස්ථාවන්වලදී අපි හිතනවා මේ තරම් ගැඹුරට නම් මේ ලෝකෙ කිසි කෙනෙකුටවත් යන්න බැරුව ඇති කියලා ඔන්න අපි ගැන ලොකු අදිමානයක් අදි탁සේරුවක් කරගන්න පටන් ගන්නවා. ඉතින් ඕක ගිහිල්ලා අපි කල්යාණ මිත්‍රයාට කිව්වහම ඇතැම් වෙලාවට හම්බෙන්නේ අර කියනවනම් කනහරහා පාරක් තමයි සමහරවිට හම්බෙන්නේ. ඒ කියන්නේ මේ කල්යාණ මිත්‍රයා අපි කියපු මේ ලොකු කාරණේ අපිට ලොකු බරපතල දෙයක් කල්යාණ මිත්‍රයා සතේකට ගණන් ගන්නෑ. ඉතින් ඔන්න අපිට අපේ හිත බොහොම රිදෙනවා. ඉතින් අපි හිතනවා මේ මට්ටම කල්යාණ මිත්‍රයා ස්පර්ශ කළා නෑ. මේ මට්ටමට නිවැරදි අවවාදයක් දෙන්න කල්යාණ මිත්‍රයා සමත් නැහැ කියලා අන්න අපි කල්යාණ මිත්‍රයා අතහැරලා දාලා යනවා. විවිධාකාර තැන්වල පින්වත්නි මේ භාවනා මාර්ගයේදී බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙන උපක්ලේශ ධර්ම වශයෙන් විශේෂයෙන්ම විපස්සනා භාවනාවේදී උපක්ලේශ ධර්මයන් 10ක් පෙන්වලා දෙනවා. ඉතින් ඇතැම් විට මේ සතියම උපක්ලේශයක් වෙනවා. ඇතැම් විට සමාධියම උපක්ලේශයක් වෙනවා. ප්‍රඥාවම උපක්ලේශයක් වෙනවා. ආලෝකයන්ම උපක්ලේශයක් වෙනවා. අපි ඕවට ඇලෙනවා. ඕවා ඔස්සේම අපි යනවා. ඕවම නිවැරදි මාර්ගය කියලා වැරදි මාර්ගයක් අපි අල්ලගන්නවා. ඉතින් මේ අවස්ථාවේ අපි මේවා ලොකු කරගෙන මේකයි නිවැරදි කියලා හිතාගෙන අපි කල්යාණ මිත්‍රයාට ගිහිල්ලා විස්තර කරාම එතුමා කිව්වොත් මේවා උපක්ලේශය එහෙම නැත්නම් මේක වැරදි මාර්ගය කියලා එතුමා කිව්වොත් ඒක පිළිගන්න තරම් අපි නිහතමානී විය යුතුයි. අපි විශ්වාස කළ යුතුයි මේවා අපිට මේ අවවාද දෙන උතුමන් වහන්සේ දැනට පහු කළ ඇති කියලා යම් විශ්වාසයක් අපි තුල ගොඩනගා ගත යුතුයි. එහෙම නැතුව මේ මාර්ගයේ ගමන් කරන්න හරිම අමාරුයි. මොකද අපිට ලැබෙන ඇතැම් අත්දැකීම් හරිම ප්‍රබලයි. ඉතින් ඒ ප්‍රබල අත්දැකීම් ඔස්සේ අපි අපිව අදි탁සේරු කරනවා නම් ඒ වගේම ඒ ප්‍රබල අත්දැකීමම මුල් කරගෙන අපි තවදුරටත් ඒ අත්දැකීම ඔස්සේම යනවා නම් ඒ අත්දැකීමටම අපි ඇලෙනවා නම් නිකාන්තියක් ඇති කරගන්නවා නම් පින්වත්නි සම්පූර්ණයෙන්ම මාර්ගය විනාතකට හැරෙනවා. යන්න තිබිච්ච නිවැරදි මාර්ගය අපින් මග හැරෙනවා. ඒ නිසා විශේෂයෙන්ම මේ සමත විපස්සනා භාවනාවන් වඩනකොට කල්යාණ මිත්‍රයෙක්ගේ ඇසුරක් ලබන්න කියලා සාමාන්‍යයෙන් උපදෙස් දෙනවා. පොතක් පතක් බලාගෙන තනියම කරන්න තනියම කරන එක ඒ තරම් නුවණට හුරු නැති බව බොහෝ සෙයින් සඳහන් වෙනවා. ඒ නිසා අපි සෑහෙන සුදුසු ගුරුවරයෙක් ඇසුරේ මේ කරන භාවනාව කිරීම බොහොම වටිනවා. ඒ වගේමයි අපිට උන්වහන්සේ එතුමා හිත රිදෙන යමක් කිව්වත් අපි ලැබපු අත්දැකීම සුළුකට සැලකුවත් අපි ලැබපු අත්දැකීම ඒ තරම් වැදගත්මකට නැති දෙයක් කියලා සැලකුවත් මේ අපි කෙරෙහි කරුණාවෙන් කියපු අවවාදයක් කියලා විශ්වාස කරන පමණට අපි නිහතමානී වෙන්න සිද්ධ වෙනවා. ඊළඟට අපි හිතමු අපි එතනත් කොහොම හරි රැඳිලා අපේ හිත වට ගන්න නැතුව කල්යාණ මිත්‍රයව තවදුරටත් විශ්වාස කළා. ඉතින් අපි කටයුතු කරනවා. ඔහොම කටයුතු කරද්දී ඇතැම් වෙලාවට ඉතින් අපි සමහර වෙලාවට නිවැරදි දෙයක්ම ස්පර්ශ කරනවා. නිවැරදි දෙයක්ම අපි තුමු සමත පැත්තෙන් නම් ධ්‍යාන ආදිය අපි ස්පර්ශ කරනවා. නමුත් පින්වත්නි අපිට මේවා තේරෙන්නේ නැහැ. මොකද පොතේ පතේ විස්තර වෙන ආකාරයයි ඇත්ත වශයෙන්ම ප්‍රායෝගිකව අත්දකින ආකාරයයි අතර ලොකු වෙනසක් තියෙනවා. එතකොට අපි මේවා ඒ මාර්ගයේ ප්‍රායෝගිකව එදිච්ච කෙනෙක් එක්ක සාකච්ඡා නොකර පොතේ පතේ තියෙන අන්දමින්ම අපි විශ්වාස කරන්න ගියොත් නැවතත් අපි අමාරුවේ වැටෙනවා. ඒ නිසා කොයි තරම් දේවල් පොතේ පතේ නිවැරදිව යොමු කරන්න ගොනු කරන්න උත්සාහවත් වුණත් ඉතින් අපි ප්‍රායෝගිකව මේවා අත්දකිනකොට තමන්ගේම තුල දහම වැඩෙනකොට අපි නිරන්තරයෙන් කල්යාණ මිත්‍රයෙකු ඇසුරු කරමින් ඒ කල්යාණ මිත්‍රාව ආශ්‍රය කරමින් යා යුතු ගමනක් තියෙනවා. අපිට ඇතැම් වෙලාවට බොහොම ඒකාකාරී කියලා තේරිච්ච දෙයක් කල්යාණ මිත්‍රයා බොහොම ලොකු ප්‍රඥාවක් වශයෙන් අපිට පෙන්වලා දෙනවා. ඒ වගේම අපි ඉතාම ප්‍රබල දෙයක් කියලා හිතාගත්ත දෙයක් කිසිසේත්ම වැදගත්මකට නැති දෙයක් කියලා කල්යාණ මිත්‍රයා අපිට පෙන්වලා දෙනවා. ඉතින් මේ අවස්ථා දෙකේදීම බොහොම නිහතමානීව ඒ කල්යාණ මිත්‍ර ආශ්‍රය ලබාගෙන ඉදිරියට යන්න අපි සෑහෙන්න වගකීමකින් යුක්තව ඉවසීමකින් යුතුව කටයුතු කරන්න සිද්ධ වෙනවා. ඒ වගේමයි පින්වත්නි භාගතුන් වහන්සේ පවා ඇතැම් අවස්ථාවක භික්ෂුන් වහන්සේලාව නිරපපු අවස්ථා තියෙනවා. ඒ කියන්නේ ඇතැම් අවස්ථාවක භික්ෂුන් වහන්සේලා නවක භික්ෂුන් වහන්සේලා වශයෙන් මේ ලැබිච්ච දේවල් ගැන කතා බහ කරමින් බොහොම ഘോഷාකාරීව ඉන්න අවස්ථාවක භාගතුන් වහන්සේ ආනන්ද හාමුදුරන් අහනවා මොකද්ද මේ අර මාළු විකුණන තැනක වගේ එන සද්දේ. ඉතින් භාගතුන් මේ ආනන්ද හාමුදුරුව කියනවා මේ නවක පැවිදි පිරිසක් මේ ලැබිච්ච පිරිකර ආදිය බෙදා ගන්න කරන මේ කතාවක්. භාගතුන් වහන්සේ කියනවා කට්ටියට මේ දිට යන්න කියලා. නිරපනෝ විහාරෙන් නිරපනෝ. ඉතින් මේ බඳු අවස්ථාවල අපිට හිතෙනවා මේ භාගතුන් වහන්සේ සැබෑවටම මහා කරුණාවන්තද මහා කරුණාවකින් යුක්තද කියලා අන්න අපිට ප්‍රශ්න කරන්න සිද්ධ වෙනවා. නමුත් පින්වත්නි අපි ඒ අවස්ථාවේදී ඒ බඳු වූ දඬුවමක් ඒ භික්ෂුන් වහන්සේලාට ලැබුණේ නැත්නම් අන්න එක්තරා අන්දමක සංවේගයක් උන්වහන්සේලා තුළ ඇති වෙන්නේ නැහැ. ඒ වගේමයි අපිටත් කල්යාණ මිත්‍රයාගෙන් යම් යම් දඬුවම් ලැබුණේ නැත්නම් යම් යම් ප්‍රබල ප්‍රකාශ ලැබුණ නැත්නම් හිත රිදෙන කතා ඇහුන් නැත්නම් අපිටත් නිවැරදි සංවේගයක් ඇති වෙන්නේ නැහැ. ඒ නිසා අපේ හිත රිදුණත් අපි විශ්වාස කරගෙන යා යුතු ගමනක් මේ භවනා මාර්ගෙත් තියෙනවා. ඉතින් අපිව නෙරපුවත් ඒ කල්යාණ මිත්‍රයවම ඇසුරු කරන්න කියලා බුදුරජාණන් වහන්සේ උනන්දු කරන්නේත් ඒකමයි. මොකද කල්යාණ මිත්‍රයාට අපෙන් තියෙන කරදරයක් මිසක් විශේෂ ලාභයක් ඒ තරම් නැහැ. අපි ඒ කාරණාව තේරුම් ගත යුතුයි. ඒ නිසා මේ කල්යාණ මිත්‍ර ආශ්‍රයේදී අපි හරි පරිස්සම් වෙන්න සිද්ධ වෙනවා. මොකද අපි ඇසුරු කරන්නේ කවුද කියලා වැටහීමක් අපිට නැහැ. සමානලාට බොහෝම ගුණධහමින් පිරී යන උතුමන් වහන්සේලා බොහොම නිහතමානීව සාමාන්‍ය පිරිස් වශයෙන් හැසිරෙනවා. ඒ නිසා අපි ඕනවට එපාවට කතා කළොත් බොහොම ලඝු කළා උන්වහන්සේලාගේ ගුණයන් කතා කළොත් බොහෝම ප්‍රතිවිපාකවලට මුහුණ දෙන්නත් සිද්ධ වෙනවා. ඒ නිසා විශේෂයෙන් කට පරිස්සම් කරගෙන යා යුතු ගමනක් තියෙනවා. ඊළඟට අපි සාමාන්‍යයෙන් මේ ව්‍යාපාරික ලෝකයේදී අපි ඉදිරිපත් කරගන්නවා අපේ සුදුසුකම් මොනවාද 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 කියලා පෙන්නන යම් යම් ලියකියවිලි තියෙනවා. ඉතින් ඒ ලියකියවිලි ඉදිරිපත් කළා අපි කවුද කියලා ලෝකයට පෙන්නනවා. ඉතින් අපි කෙනෙක්ව මුණ ගැහුනහම අපේ සතු ඒ සියලු හැකියාවන් අපි පෙන්නනවා. මෙන්න මේ මේ මේවා තියෙනවා. මෙන්න මේ මේ විභාග පාස් කරලා තියෙනවා. මෙන්න මේ හැකියාවන් මට තියෙනවා. මෙන්න මේ ආයතනවල මම මෙන්න මෙච්චර කාලයක් වැඩ කළා. මේ තරම් හැකියාවන් මට තියෙනවා කියලා අපි බොහොම අපිව උසස් කළා අනිත් කෙනා ඉදිරියේ ලොකු ප්‍රතිරූපයක් අපි හදලා දෙනවා. හැබැයි පින්වත්නි මේ ආධ්‍යාත්මික ගමන ඔයිට සම්පූර්ණයෙන්ම වෙනස්. විශේෂයෙන්ම දහමේ අධිගම අප්පිච්චතා කියලා ගුණයක් කතා කරනවා භාගතුන් වහන්සේ. කෙනෙක් මේ ආධ්‍යාත්මික ගුණධර්ම වැඩුවත් ලැබුවත් ඒවා සංගවගෙන ජීවත් වෙනවා. ඉතින් හරිම අමාරුයි මේ කාරණාව එක අතින් අපිට තේරුම් ගන්න. මොකද අපි සාමාන්‍යයෙන් හිතන්නේ අපි යමක් දිනු කරගත්තාම ඒක මේ දැන්වීමක් වශයෙන් ප්‍රචාරය කළ යුතුයි කියලා. යම්සි කෙනෙක් එහෙම ප්‍රචාරය කරනවා නම් තමන් මේ 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 තත්වයන්ට පත් වෙලා කියලා කෙනෙක් ප්‍රකාශ කරනවා නම් මාතර ශ්‍රී ඥානාරාම ස්වාමීන් වහන්සේ කියනවා ඒ තැනැත්තා නිවැරදි අධිගමයක් ලැබලා නැහැ කියලා. ඒ කියන්නේ පින්වත්නි කවුරු හරි කෙනෙක් කියනවා නම් මම සෝවාන් කියලා කියනවා නම් අන්න උන්වහන්සේ කියනවා ඇත්ත වශයෙන්ම එතුමා ඒ කියන කෙනා ඇත්ත වශයෙන්ම ඒ බඳු තත්වයක නැහැ කියලා. ඒ නිසා අපි මේ මාර්ගයේදී කවුද කල්යාණ මිත්‍රයෝ කවුද සැබෑ මට්ටමක ඉන්නේ කියන එක හරි පරිස්සමින් තේරුම් ගත යුතු වෙනවා. ඒ වගේමයි අපි හිතන පැත්තකින් නෙමෙයි සමහර වෙලාවට මේ මාර්ගය විවෘත වෙන්නේ. මේ මාර්ගයේ ගමන් කරන්නේ අපි හිතනවා මේ හුඟක් දේවල් හිතලා ගන්න පුළුවන් කියලා. ඒ කියන්නේ හිතීම හරහා දියුණු වෙන ප්‍රඥාවක් ගැන අපි ඇතැම් වෙලාවට විශ්වාස කරනවා. නමුත් මේ භවනා මාර්ගයේදී හිතීම පැත්තකින් තියලා පසෙකලා අත්දැකීම මුල් කරගෙන යන මාර්ගයක තමයි ප්‍රඥාව දියුණු වෙන්නේ. එතකොට ඒ ප්‍රඥාවේ තියෙන්නේ එක්තරාන්දමක නිහඬ බවක්, නිසංසල බවක්, ඒකාග්‍රතාවයක් තියෙන්නේ. ഘോഷාවක් ඒ මාර්ගයේ නැහැ. ඒ නිසාත් මේ කල්යාණ මිත්‍රය හඳුනා ගනිද්දී හරිම පරිස්සමින් යා යුතු වෙනවා. ඉතින් ඇතැම් වෙලාවට කල්යාණ මිත්‍රය හැසිරෙන්නේ බොහොම රළු පරළු පරුෂ විදිහට. ඉතින් අපිට බැන වදිනවා. ඉතින් අපි හිතුවොත් මේ කරපු කතාවන් කිසිසේත්ම කල්යාණ මිත්‍රයෙකුට ගැලපෙන්නේ නැහැ, සංඝයා වහන්සේ කෙනෙකුට ගැලපෙන්නේ නැහැ කියලා අපි ඇසුරෙන් අයින් වුණොත් අපිට ලැබෙන තිබිච්ච ලොකු ලාභයක් අපිට අහිමිලා යනවා. ඒ වගේමයි ඇතම් වෙලාවට ඇතම් කෙනෙක් බොහොම ශාන්තව ගමන් කරනවා. බොහොම ප්‍රිය විදිහට කතා කරනවා. අපේ හිත ගන්න විදිහටම කතා කරනවා. ඉතින් අපි විශ්වාස කරනවා මෙතුමා නම් අනිවාර්යෙන්ම මේ විදිහට කතා කරන්නේ, මේ විදිහට ශාන්ත විදිහට හැසිරෙන්නේ අනිවාර්යෙන්ම බොහොම ඉහළ මට්ටමක ඉන්න කෙනෙක්, උතුමෙක් කියලා අපි හිතනවා. නමුත් පින්වත් සමහර වෙලාවට ඒක එහෙම නොවෙන්නත් පුළුවන්. මොකද මේ දියුණු කරගන්න දේවල් මේ අනිත්යට පෙන්වන්න දියුණු කරගන්න දේවල් නෙමෙයි. මොකද හඳුනා ගන්න තියෙන්නේ, හඳුනා ගන්න තාක් හඳුනා ගන්නේ හිතේ තියෙන කෙලෙස්. කෙලෙස් දැකලා කෙලෙස් ටික අයින් වුණා කියලා ලොකු සාවින්නාසේ කියන වගේ පාටි දාන්න දෙයක් නැහැ. මොකද අයින් වුණ තාක් අයින් වෙලා තියෙන්නේ කෙලෙස්. කෙලෙස් දකින්න දකින්න අපි නිහතමානී වෙනවා මිසක් මේ තරම් කෙලෙස් කන්දක් මං තුල තියෙනවා නේද කියලා අපි ගැනම එක්තරාන්දමක ලැජ්ජාවකට පත් වෙනවා මිසක් කෙලෙස් නැහැයි කියලා අපි ලොකු අධිතක්සේරුවක් අපි ගැන කරනවා නම් එක අතකින් ටිකක් භයානකයි. මොකද අපි නොදකපු කෙලෙස් තියෙන්න පුළුවන්. ඒ නිසා සෑහෙන ඉවසීමකින් යන්න තියෙන දිගු ගමනක් තියෙනවා. ඒ දිගු ගමනේදී අපි විтин විට ඇවිල්ලා කල්යාණ මිත්‍ර ඇසුර ලැබමින් මේ කල්යාණ මිත්‍රයාගෙන් විවිධාකාර අන්දමින් විමසන්න සිද්ධ වෙනවා. ඉතින් මෙන්න මේ අන්දමේ අත්දැකීමක් මම ලැබුවා. මේ අත්දැකීම මොන වගේ තත්වයක්ද? මෙන්න මෙබඳු ධර්මකාරණයක් මම පොතක දැක්කා. මේක මට තේරෙන්නේ නැහැ. ඒ නිසා ඔබතුමාට පුළුවන්ද? ඔබ වහන්සේට පුළුවන්ද මේක මට පැහැදිලි කරලා දෙන්න? මෙබඳු කාරණා මට තේරෙන්නේ නැහැ. ඒ නිසා මං ගිරේ අනුකම්පාවෙන් මට විස්තර කරලා දෙන්න පුළුවන්ද? මේ විදිහට බුදුරජාණන් වහන්සේ කියනවා වරින් වර මේ කල්යාණ මිත්‍රාව ඇසුරු කරමින් කල්යාණ මිත්‍රාගෙන් තමන්ට සැකමසු තැන් තමන්ට නොතේරෙන තැන් විමසලා අහගන්න කියලා භාගතුන් වහන්සේ කියනවා. එතකොට මේ අපි කෙරෙහි කරුණාවන්ත අනුකම්පා සහගතේ කල්යාණ මිත්‍රයා අපිට නොතේරෙන තැන් පෙන්වලා දෙනවා, තේරුම් කරලා දෙනවා, අපිට සැකමසු තැන් සැක දුර හැරලා දුරු කරලා දෙනවා. ඉතින් ඒ නිසා මේ කල්යාණ මිත්‍ර ආශ්‍රය අපිට බොහෝ සෙයින් මහෝපකාරී වෙනවා. ඊළඟට පින්වත්නි, අපිට මේ කල්යාණ මිත්‍රයව තේරුම් ගන්නත් අපි තුලත් සෑහෙන ගුණධමයක් තියෙන්නත් වෙනවා. ඒ කියන්නේ අපි තුල තියෙන්නේ බොහෝ සෙයින් අසත්පුරුෂකන්නම්. අපි තුල තියෙන්නේ අසත්පුරුෂ ගුණධර්මනම්. ඒකට ගුණධර්ම කියන්න බෑ, අගුණ ධර්මනම්. අපිට කල්යාණ මිත්‍රයෙක්ව හඳුනා ගන්නත් හරිම අමාරුයි. මොකද අපි මනින්නේ අපේ කෝණෙන්. අපි මනින්නේ අපේ රාමුවෙන්. අපේ රාමුවේ ඉඳලා තමයි අපි අනිත් අයව මනින්නේ. ඉතින් අපේ රාමුව සම්පූර්ණයෙන් වැරදි සහගත නම් අපි මනින කෙනාත් මැනෙන්නේ වැරදි විදිහට. මොකද අපි දාගෙන ඉන්න කණ්ණාඩිය වැරදි කණ්ණාඩියක්. රතු කණ්ණාඩියක් දාගෙන ඉන්නකොට රතු පාටට පේනවා. කොළ කණ්ණාඩියක් දාගෙන ඉන්න කොළ පාටට පේනවා. මේ වගේ අපේ හිත තනිකරම කෙලෙසුන්ගෙන් වැහිලා කිසිම සත්පුරුෂ ගුණයක් අපි තුල නැත්තම් සැබෑ කල්යාණ මිත්‍රයෙක් හඳුනගන්න එකත් පහසු නෑ. ඒ නිසා අපිට තේරෙන පමණින් පුළුවන් තරම් අවංකව නිහතමානීව යම් පමණක හෝ ගුණධර්ම දියුණු කරන්න උත්සාහවත් විය යුතුයි. අන්න එහෙම ගුණධර්ම දියුණු කරනකොට තමයි සැබෑ කල්යාණ මිත්‍රයෝ කවුද කියන එක අපිට තේරෙන්න ගන්නේ. හරියට නිකන් යම්සි වේගයකින් ගමන් කරන කෝච්චියකට අපිත් නැග ගන්න ඕන නම් අපිත් ඒ වේගයෙන්ම ගමන් කරන්න වෙනවා. අන්න ඒ වගේ මේ කල්යාණ මිත්‍රයා ගමන් කරන්නේ මොන මොන මාර්ගවලද, මොන මොන ගුණධර්මද එතුමා කතා කරන්නේ, මොන මොන ගුණධර්මද එතුමා ස්පර්ශ කරන්නේ කියලා තේරුම් ගන්න නම් අපිත් ඒ පමණට නැතත් යම් පමණකට හෝ ඒ තැන් පසු කරමින් හෝ ළඟා වෙමින් හෝ ඒව ගැන කියවා දැනගනිමින් හෝ ගමන් කරන්න සිද්ධ වෙනවා. අපි තුල යම් ගුණධමයක් තියෙනවා නම් අන්න ඊට අනුරූපව අපිට කල්යාණ මිත්‍රයෙක් හඳුනා ගැනීමේ හැකියාව තියෙනවා. එතකොට පින්වත්නි, මේ විදිහට කල්යාණ මිත්‍ර ඇසුරකින් අපිට සීලයක් සම්බන්ධයෙන් අහන්න ලැබෙනවා. ඊළඟට අප්පිච්චතා ආදී ඒ ගුණධර්ම ගැන අහන්න ලැබෙනවා. මේවා අහලා අපිත් මේ ධර්ම මාර්ගයට බැස ගන්නවා. ඒ ධර්මයන් අපි තුලත් දියුණු කරගන්න අපි පෙළඹෙනවා. මේ විදිහට අපි ධර්ම මාර්ගයේ ගමන් කරමින් අපි තුල ප්‍රඥාවක් දියුණු කරගන්න අපි උත්සාහවත් වෙනවා. ඒ ප්‍රඥාව ඉතින් සාමාන්‍ය පොතේ පතේ දැනුමක් නෙමෙයි, භාගතුන් වහන්සේ පෙන්වන්නේ විශේෂයෙන්ම මේ සංස්කාර ධර්මයන් ඇතිවීම නැතිවීම වශයෙන් දකින්න ප්‍රඥාවක් මේ කල්යාණ මිත්‍රයාගේ ආශ්‍රයෙන් අපිට ලබන්න පුළුවන් වෙනවා. ඒ කියන්නේ මේ සුළුපටු ප්‍රඥාවකුත් නෙමෙයි එකwidehatකින්. මේ කල්යාණ මිත්‍රයා අපිට පෙන්වන්නේ සෑහෙන ගැඹුරු ප්‍රඥාවක්. එතකොට මේ කල්යාණ මිත්‍ර ආශ්‍රයෙන් මේ සියලු ප්‍රබල ආනිසංස අපිට ලබා ගන්න හැකියාව තියෙනවා. ඒ නිසා ආර්ය සීලයක්, ආර්ය සමාධියක්, ආර්ය ප්‍රඥාවක් දිනු කරගන්න අපිට මේ කල්යාණ මිත්‍රයා බොහෝ සෙයින් උපකාරී වෙනවා. ඒ නිසා පින්වත්නි, මේ කල්යාණ මිත්‍ර ආශ්‍රය අපි සෑහෙන ගෞරවයෙන් සැලකිල්ලෙන් පරිස්සමෙන් කළ යුතු වෙනවා. ඒ වගේම අපි ගැන අනවශ්‍ය විදිහට අධිතක්සේරු කරන්න යන්නේ නැතුව අපි බොහොම නිහතමානී වෙලා එතුමා කියන දෙයක් අහගෙන සැලකිල්ලෙන් යා යුතු ගමනක් තියෙනවා. ඒ වගේම අපේ හිත රිදිලා එක පාරට එතුමාගේ සියලු ගුණ මකන්නේ යන්නේ නැතුව, එතුමාව අවතක්සේරු කරන්න යන්නේ නැතුව අපේ හිත රිදුනත් ටිකක් කල් පැත්තකින් ඉඳලා හරි කමක් නැහැ, නැවතත් එළඹිලා නැවතත් අපිම තේරුම් අරගෙන නැවතත් ඇසුරු කරන්න ගිහිල්ලා කොහොම හරි අපේ හිත හදාගෙන මේ කල්යාණ මිත්‍රයව තවදුරටත් ඇසුරු කරන්න අපිට සිද්ධ වෙනවා. ඉතින් මේ විදිහට අපි කරන්නේ නැතුව අර උපක්ලේශ ධර්ම වලට හසු වෙලා කල්යාණ මිත්‍රයව හැරගියොත් ඉතින් ඒ කල්යාණ මිත්‍රයා ළඟට ඇවිල්ලා අපිව බේරගනී කියලා හිතන්නත් අමාරුයි. මොකද කල්යාණ මිත්‍රයෝ සතු, ඒ කියන්නේ කල්යාණ මිත්‍රයාට දැනටමත් බොහෝ සෙයින් ගෝලියෝ ඉන්න වෙන්න පුළුවන්. ඒ නිසා අපිට ලොකු අවධානයක් තනි තනියෙන් ලොකු අවධානයක් යොමු කරන්න අවස්ථාවක් නොවෙන්නත් පුළුවන්. ඒ නිසා අපි ලැබිච්ච අවස්ථාවෙන් ප්‍රයෝජන අරගෙන, අපිට ලැබුණු අවකාශයෙන් ප්‍රයෝජන අරගෙන, කල්යාණ මිත්‍ර ආශ්‍රය ලැබමින් මේ ධර්ම මාර්ගයේ ගමන් කරන්න අපි උත්සාහවත් වෙනවා නම්, අන්න භාගතුන් වහන්සේ පෙන්වලා දෙන විදිහට ඒ නිවන් අවබෝධයට මුල් වෙන ඒ බෝධිපාක්ෂික ධර්මයන් දිනු කරගන්න අපිට අවස්ථාවක් සැලසෙනවා. ඒ නිසා මේ නාථකරණ ධර්ම විස්තර කරන සූත්‍රයේදී භාගතුන් වහන්සේ මේ කල්යාණ මිත්‍ර ආශ්‍රය, කල්යාණ මිත්‍රයන්ට නැඹුරු වෙච්ච ස්වභාවය, කල්යාණ මිත්‍ර ඇසුරේ තියෙන වටිනාකම තේරුම් ගත්ත ස්වභාවය අපිට ලැබෙන ආරක්ෂාවක් වශයෙන්, අපිට ලැබෙන පිරිසරණක් වශයෙන් පෙන්වුම් කරලා දෙනවා. ඒ නිසා පින්වත්නි, මේ කරුණු තේරුම් අරගෙන මේ ධර්ම මාර්ගයට අත්‍යවශ්‍ය කාරණාවක් වශයෙන් මේ කල්යාණ මිත්‍ර ආශ්‍රය තේරුම් අරගෙන මේ ධර්ම මාර්ගය, මේ ආධ්‍යාත්මික මාර්ගය කල්යාණ මිත්‍රත්වයේ මත බොහෝ සෙයින් පදනම් වෙලා තියෙන බව තේරුම් අරගෙන අපි නිහතමානී වෙලා මේ කල්යාණ මිත්‍ර ආශ්‍රය ලබන්න අපි උත්සාහවත් වෙමු. එලෙස උත්සාහවත් වෙලා මේ කල්යාණ මිත්‍ර ඇසුර ලබලා අපිත් කවදා හරි තවත් කෙනෙකුට කල්යාණ මිත්‍රයෙක් වෙන්නත් අපි උත්සාහවත් වෙමු. ඉතින් මේ ධර්මදේශනාව මේ සඳහා මේ පින්වුතුන්ට යම්සි දැනුමක් ආලෝකයක් වේවා කියලා ධර්මදේශනාව સમાપ્ત කරමින් මම ප්‍රාර්ථනා කරනවා.